පැහැදිලි ස්වාමීන් වහන්ස. තව ප්‍රශ්නයක් අහන්නද?
ඔව්, තවත්
මේකත් තරුණ දරුවෙකුට තියෙන ප්‍රශ්නයක්. දැන් ස්වාමීන් වහන්සේ අද කරුණුවලින් මූලිකව දේශනා කළා. දැන් තරුණ දරුවෙක් අහන්නේ, ඇයි මේ ගල් පිළිමෙට වඳින්නේ? ඇයි මේ ගල් පිළිමෙට ආහාර තියන්නේ? ඇයි අපි මේ තියෙන ආහාර කන්න නැති මිනිස්සෙකුට දෙන්නේ නැත්තේ? ඒක හැමතිස්සෙම අහනවා. කියන්නේ අලුතෙන් කෑමක් හැදුවාම ඉඳුල් නොකර ඒක තිබ්බහම ඇයි ඒක එහෙම තියන්නේ? ගල් පිළිමයක් නේ, ඇයි ඒක අපි කෑම නැති එක්කෙනෙකුට දෙන්න පුරුදු වෙන්නේ නැත්තේ? ඒක ඒක ඉතින් කියන්නේ ඉතින් හොඳ ඒ කියන්නේ හොඳට ගුණ යහපත්කම තියෙනවා. නමුත් මේ දේ මට
තේරෙන්නේ ඔක තමයි ලෝකේ පොදු මානසික தත්ත්වය. ඒ කියන්නේ අපට පරිත්‍යාගය කියන එක හැමතිස්සෙම නිකන් භෞතික අවශ්‍යතාවයක් එක්ක තමයි අපේ කැපකිරීම කරන්න ඕන කියලා අපට හිතෙන්නේ. භෞතික අවශ්‍යතාවයක් නැතිනම් මානසික අවශ්‍යතා සඳහා අපි යම් යම් පරිත්‍යාගයන් කළ යුතුයි. ආධ්‍යාත්මික අවශ්‍යතාවයන් සඳහා අපි යම් යම් පරිත්‍යාගයන් කළ යුතුයි. ඒවා අපට එච්චර දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් මොකද? ඒවා අපට ස්පර්ශ වෙන්නට තරම් අපේ මානසික தත්ත්වය, ආධ්‍යාත්මික தත්ත්වය අවදි වෙලා. අපට පෙනෙන්නේම කායික සහ සමාජික தත්ත්වයන් දෙක පමණයි. කායික වශයෙන් යම් කිසි කෙනෙක් පීඩාවෙන් ඉන්නවා නම්, අමාරුවෙන් ඉන්නවා නම්, දුප්පත්ව ඉන්නවා නම්, කන්න නැතුව ඉන්නවා නම්, ගෙයක් නැතුව ඉන්නවා, ඒක අපට පේනවා. එතකොට මේ ප්‍රාථමික தත්ත්වය සම්පූර්ණ කරන්න තමයි අපි කැප වෙන්නේ. නමුත් මේ මනුස්සයා මානසික වශයෙන් කොච්චර දුක් විඳින කෙනෙක්ද? ප්‍රඥාව නැතිකමින් සසර ගමනේ කොච්චර එතනත්තා දුකටපත් වෙන කෙනෙක්ද? ඒවා අපට වැටහෙන්නේ නැහැ. ඒවා අපට විශ්ේ වෙන්නෙම නැහැ. ඇයි විශ්ේ වෙන්නේ නැත්තේ? ඒවා ගැන අපි ඒ විදිහට අපේ මනස අවදි කරලා නැහැ. ඒවා ස්පර්ශ වෙනකන්. අපට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් විතරයි අපට ලෝකයේ හැටියට වැටහෙන්නේ. ඉතින් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ කණ්ඩ නැති එක, ගෙවල් නැති එක, ඇඳුම් නැති එක, මැරෙන්න යන එක, අඩපණ වෙලා අතපය වාරු නැතුව ඉන්න එක. ඔය ඉතින් ඇහැට පේන කනට ඇහෙන ටික තමයි ලෝකය කියලා හිතාගෙන කටයුතු කරන්නේ. නමුත් ලෝකය කියන එක ඊට වඩා ගොඩාක් පුළුල්. මේ භෞතික දේ කියන්නේ තාම ප්‍රාථමික தත්ත්වය. පුද්ගලයෙක් සම්බන්ධ වඩා වැදගත් වෙන්නේ මේ ප්‍රාථමික தත්ත්වය වගේම ඉන් ගැඹුරට මානසික ආධ්‍යාත්මික தත්ත්වයන්. එතකොට බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට කන්න බොන්න දෙන ආකාරයට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එතන මානසික සහ ආධ්‍යාත්මික ප්‍රතිමූර්තියක් එතන තියෙනවා. එතකොට ඒක සංකේතවත් කරන්න, ඒක අදහස් කරගන්න තමයි අපි පිළිමයක් හදලා තියෙන්නේ. එතකොට පිළිමයක් නැත්තා කියන එක නෙමෙයි එතන වැදගත්කම තියෙන්නේ. ඉතින් අර පුංචි කාලේ දරුවට පුරුදු වෙලා තියෙන්නේ දැන් අපි මේ පිළිමයක් ඉස්සරහ තියලා මේක ඩස්බින් එකට දානවා. ඉතින් මේක සතෙකුට කන්න දෙන එක හොඳයි. මේක මිනිස්සෙකුට කන්න දෙන එක හොඳයි. එතකොට එයාගේ චින්තනේ වැරදි නැහැ. නමුත් අපි යාට ටික ටික දැනුවත් කරන්නට ඕන. අපිට යමකින් කරන්න පුළුවන් ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන විවිධයි. අපි හිතමු තිරිසන් සතෙකුට එක කන්න දෙන්න පුළුවන් නම් ඒ තිරිසන් සතාගේ ලේ මස් වැඩෙනවා, ජීවිතේ රැකෙනවා. එතකොට ඒක හොඳයි. හැබැයි ඒකෙන් අමුතුවෙන් ගුණයක් වැඩෙන්නේ, ලෝකෙට විශේෂ යහපතක් වෙලා නැහැ. අර සතාගේ ජීවිතය ආරක්ෂා වීමේ පුද්ගලික යහපතක් සතෙකුට සිද්ධ වෙලා තියෙනවා. එච්චරයි. හැබැයි අපි ඒ කෑම ටික මිනිස්සෙකුට දුන්නොත් ඒ මිනිස්සයාගේ ලේ මස් වැඩෙනවා, ජීවිතේ රැකෙනවා. හැබැයි අඩුතරමින් අමුදරුවන්ට හරි ඒ මිනිස්සයාගේ යහපතක් වෙනවා. ඒතර අපි දීපු කෑම ටිකෙන් අර සතාට දුන්නට වඩා වැඩි සේවයක් ලෝකෙට වෙලා තියෙනවා. අපි ඒ කෑම ටිකම ස්වාමින් වහන්සේ නමකට දානයක් හැටියට දෙනවා. දුන්නන් පස්සේ උන්වහන්සේගේ කයත් රැකෙනවා, ලේ මස් වැඩෙනවා, ජීවිතේ රැකෙනවා. උන්වහන්සේගෙන් සමාජයට පමණක් නෙවෙයි මේ ශාසනය සුරක්ෂිත වෙන්නට සේවයක් සිදු වෙනවා. එතකොට අපි දීපු දාන ටිකෙන් වැඩි යහපතක් ලෝකෙට වෙලා තියෙනවා. අපි ඒ දාන ටික රහතන් වහන්සේ නමකට දෙනවා. එතකොට උන්වහන්සේ නිසා කයත් රැකෙනවා, ගුණයත් රැකෙනවා, සසුනත් රැකෙනවා, ඒ වගේම ලෝකෝත්තර ගුණයකුත් ආරක්ෂා වෙනවා. එතකොට ඊටත් වඩා යහපතක් ඒකෙන් වෙලා තියෙනවා. අපි මේ ආහාර ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා ජීවමාන. එතකොට ඊටත් වඩා යහපතක් ඒකෙන් වෙනවා. මෙන්න මේ විදිහට අපි ලෝකෙට කරන පරිත්‍යාගයෙන් වැඩි යහපතක් ලෝකෙට සිද්ධ වෙන හැටියට අපිට කරන්න පුළුවන් නම් ඒක සුවිශේෂ යහපතක්. එතකොට මේ වැඩි යහපත වෙන්නේ අර කුසගින්න නිවීම මාත්‍රෙන් නෙමෙයි. නිකන් ලේමස් වැඩිීමේ මාත්‍රෙන් නෙමෙයි. දැන් මේකෙන් අදහස් කරන්නේ සත්තුන්ට දෙන්න එපා, හාමුදුරුන්ට විතරක් දෙන්න කියන එක නෙමෙයි. දැන් ඕකත් අද පටලවා ගත්ත කාරණයක්. සිල්වතුන්ට ගුණවතුන්ට දන් දෙන්න එක මහත්ඵලයි, මහත්තානිසංසයි කිව්ව ගම ඒක ගන්නෙ තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් අරගෙන පන්සලේ හාමුදුරන්ට දෙන්නේ නැහැ. ආරණ්‍යවල හොය හොයා යනෝ සිල්වත් ගුණවත් හාමු. ඒ මොකටද? සිල්වතුන් වහන්සේලාට ගුණවතුන් වහන්සේලාට සීල ගුණ වඩන්න උදව් කරන්න නෙමෙයි. සිල්වතුන්ට දුන්නහමලු අපිට ලැබෙන එක ගොඩක් හම්බ වෙනවා. එතකොට අපට හම්බ වෙන ගොඩ වැඩි කරගන්න තමයි දැන් මේ සිල්වතුන් හොයාගන්නේ. එතකොට එතනම කුසලයේ හීන වෙනවා. ඒතර අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හේතුම සම්බන්ධතාවය උඟාක් බුද්ධිමත් සමාජයේ පවා වරදවා වටහාගෙන ඉන්න තැන දේ සාමාන්‍ය දරුවෙක් ඒ වගේ ප්‍රශ්නයක් අහන එක මෝඩකම කියලා අපි හිතන්නත් හොඳ නැහැ, හිතුවක්කාරකම කියලා හිතන්න හොඳත් නැහැ. ඒ වගේම මේ දරුවා මේ ධර්මයට අභියෝග කරනවා කියලා හිතන්න හොඳත් නැහැ. එහෙම තමයි ලෝකේ වැඩි හරියක් දෙනා හිතන්නේ. පොඩි දරුවා විතරක් නෙමෙයි, දැන් බලන්නකෝ ලෝකේ මේ මහා විශාරදයෝ හැටියට, චින්තකයෝ හැටියට ඉන්න අය වුණත් දන් දීම, උදව් කිරීම කියලා කරන්නෙම මොනවද? මේ වැඩි හරියක් මේ භෞතික වශයෙන් කරන සංග්‍රහයන් පමණයි කරන්නේ. එතකොට ඊට වඩා කෙනෙකුගේ ආධ්‍යාත්මික දැන් අපි මේ සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත් ඵලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කය පෝෂණය කරන්න විතරක් නෙමෙයි, ඒකෙන් ගුණයක් පෝෂණය වෙනවා, ඒකෙන් සද්භාවයක් පෝෂණය වෙනවා. එතකොට අර ආරණ්‍ය වහන්සේ නමකට දෙන දානේ ඊටත් වඩා උසස් වෙන්නේ. ඇයි? එතනදී ආධ්‍යාත්මික ශක්තියකුත් පෝෂණය වෙනවා, වර්ධනය වෙනවා. එතකොට ඒක අර තිරිසන් සතාට දුන්නයි කියලා, තිරිසන් සතාගේ ලේමස් වැඩුණයි කියලා, ජීවිතේ රැකුණයි කියලා අර එහෙම ගුණයක් නොවනක් ආධ්‍යාත්මික ශක්තියක් ලෝකයට ප්‍රදානය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි කරන පරිත්‍යාගයෙන් අපට ලැබෙන ප්‍රතිලාභය මත නෙමෙයි ලෝකෙට සිද්ධ වෙන යහපත කොච්චරද. එතකොට සතෙකුට සිව්පාවෙකුට ඒක දෙන්න පුළුවන් නම් ඒක වටිනවා, ඒකත් හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේට පූජා කිරීම තුළ බුදුරජාණන් වහන්සේ අද ජීවමානව නැහැ. හැබැයි අපේ චිත්තසංතානයේ ගුණ වැඩෙනවා. ඒතර අපේ චිත්තසංතානයේ ගුණ වැඩුණහම අපට ලොකු යහපතක් ලෝකෙට සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඒ දරුවට දැනෙන්න ඕන, හැඟෙන්න ඕන මේ පිළිමෙළඟ බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා පවත්වනවා වගේම අර සත්තු සිව්පාවන්ටත් නැති බැරි අයට දෙන්න අපි උනන්දු වෙනවා කියන එක ඒ දරුවට පැහැදිලි කරලා දෙන්න. එතකොට අරක කප්පාදු කරලා අපි බුද්ධ පූජාව තියනවා කියන එක කියන්න ගියොත් ඒ දරුවට කවදාවත් ඒක ඒත්තු ගන්නන්න බෑ. එතකොට එයා තර්ක කරන්නෙම ඕක වැඩක් නැති වැඩක්, මේ මෙච්චර අසරණ මිනිස්සු බඩගින්න ඉන්නෝ, ඇයි ඒ මිනිසුන්ට දෙන්නේ නැති? ඉතින් ඕක පොඩි දරුවෙක්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, මහාචාර්යවරු මට්ටමට දැනුගත් අය, චින්තකයෝ දාර්ශනිකයෝ මට්ටමට ලෝකේ බිහි වෙලා තියෙන අය පවා ඔය ප්‍රශ්නේ මතු කරනවා. ඒ පිළිමෙ ඉස්සරහ තියෙන මේ කෑම ටික මෙච්චර මේ නාස්ති කරන්නේ ඊට වඩා කොච්චර වටිනවද මේ දුප්පත් මිනිස්සු ඉන්නවා මේ මිනිස්සුන්ට දෙන එක කියලා. ඒ මොකද ඒ අයගේ මේ චින්තකයෝ දාර්ශනිකයෝ කියලා කිව්වට ඒගොල්ලන්ගේ එක විෂයක් පිළිබඳව චින්තනය දියුණු කරලා තිබ්බට මේ විශ්ව ධර්මයේ පිළිබඳ ඒගොල්ලන්ගේ පරිණත භාවය බොහෝම සීමා සහිත ලදරු මට්ටමක තියෙන නිසා තමයි ඒ අය එහෙම හිතන්නේ. ඉතින් දැන් ඒ නිසා තමයි සාමාන්‍ය ලෝකයා දන් දෙනකොට, පරිත්‍යාග කරනකොට අර භෞතික වශයෙන් යම් කිසි ප්‍රමාණයකින් ශක්තිමත් වුණාම ඒ මනුස්සයා අතහැරලා දානවා. මානසික වශයෙන් ඒ පුද්ගලයා සකස් කරලා ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරන්න කියන වැඩපිළිවෙල එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ සාසනික ප්‍රතිපදාව තුළ, මේ ධහම තුළ තමයි ඔය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන එකම තැන. අනිත් හැම තැනකම නිකන් බාහිර වශයෙන් දේවල් ටිකක් කරන, මනස පොඩ්ඩක් සංහිඳියාවටපත් කරන ක්‍රම ටිකක් තමයි අනිත් බොහෝ ආගම්වල පවා තියෙන්නේ. මේ විශ්ව ධර්මය හරියට තේරුම් ගත්තොත්, ඒකට අපි බුදුදහම කියන්න ඕනෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දෙසූ නිසානේ අපි ඒකට බුදුදහමයි කියලා කියන්නේ. කැමති කෙනෙකුට ඒක විශ්ව ධර්මය කියලා හඳුනාගත්තත් වැරද්දක් නැහැ. එතකොට සම්මා සම්බුදුවරු ලොවට දේශනා කරන්නේ මේ විශ්වව්‍යාපී වූ, විශ්වයට සාධාරණ වූ ඒ පොදු සිද්ධාන්තය. ඒක බුදු කෙනෙක් විසින් අවබෝධ කරගෙන දේශනා කරන නිසා තමයි අපි ඒක බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් බුද්ධාගමයි කියලා ඒක වෙන් කරන්න උත්සාහ කරනවා නම් ඒගොල්ලන්ට බුද්ධාගම කියලා කියා දෙන්න ඕනේ. මේ සමස්ත විශ්ව ධර්මයේ මේකයි කියලා හරි කමක් නැහැ. පැහැදිලි කරලා දෙන්නට පුළුවන් නම් ලෝකේ යථාර්ථය. ඉතින් දැන් බුදු කෙනෙකුට දැන් සාමාන්‍යයෙන් අපට අසරණයෝ ගැන විතරනේ අනුකම්පාව ඇති වෙන්නේ. හොඳට හයිය හත්තිය තියෙන මිනිස්සු ගැන බොහෝ දෙනාට ඊර්ෂ්‍යාව ඇති වෙන, තරහ ඇති වෙනවා. ඒගොල්ලෝ මේ කාලා බීලා හොඳට හයිය හත්තිය තියෙන තව මොකටද උදව් කරන්නේ කියන නොමනාපයක් ඇති වෙන. ඒ මොකද අර එයා කායිකව පීඩා විඳින කෙනෙක් නෙමෙයි. කායික පීඩා ගැන තමයි අපිට අමාරුව ඇති වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා කයින් පීඩා විඳින කෙනා ගැනත් කාරුණික වෙන්න පුළුවන්කම තියෙනවා. කයින් හයිහත්ය තියෙන කෙනා ගැනත් කාරුණික වෙන්න පුළුවන්. ඇයි ඒ? කරුණාව කියන්නේ දුකටපත් උන තැනත්තා දුකින් මුදවන්නට දරන උත්සාහය. බුදුරජාණන් වහන්සේ දකිනවා කායිකව පීඩා විඳින තැනත්තා කායික දුකින් මුදවන්නට. හැබැයි මානසිකව පීඩා විඳින බොහෝ අය ඉන්නවා. ඒගොල්ලෝ මානසික දුකින් මුදවන්නට. ඊළඟට දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගැන කල්පනා කරනකොට අපිට හිතෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකය තමයි හොඳ. බ්‍රහ්ම ලෝකය තමයි හොඳ. එතකොට එහෙම හොඳයි කියලා හිතෙන්නේ ඇයි? ඒවැ විඳින දුක අපිට පේන්නේ නැති නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේට තිරිසන් ලෝකේ සත්වයා ගැනත් කාරුණික වෙන්නට පුළුවන්, මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යයා ගැනත් කාරුණික වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ දෙවියා ගැනත් කාරුණික වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා ගැනත් කාරුණික වෙන්න පුළුවන්. ඇයි ඒ? ඒගොල්ලගේ මනස කොච්චර හොඳ මට්ටමේ තිබුණා වුණත් ආධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලෝ කෙලස් නැසලා නැති නිසා ඒ ක්ලේශයන්ගෙන් සාංසාරිකව විඳින දුක තථාගතයන් වහන්සේ දකින නිසා. ඉතින් එහෙම උන්වහන්සේගේ කරුණාව මහා කරුණාවක් වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව මහා ප්‍රඥාවක් වෙලා තියෙන නිසා. මහා ප්‍රඥාවක් ඇති තැන තමයි මහා කරුණාවක් ඇති. අපිට මහා ප්‍රඥාවක් නැති වෙනකොට අපේ කරුණාව අල්ප කරුණා. අල්ප ප්‍රඥාවක් ඇති තැන අල්ප කරුණා. එතකොට අර දරුවා ප්‍රශ්න කරන්නේ අන්න එතන තමයි. ඒ දරුවාගේ විතරක් නෙමෙයි බොහෝ මිනිස්සුන්ගේ ප්‍රඥාව අල්ප වෙනකොට විශ්ව ධර්මය මානසික ආධ්‍යාත්මික ගුණාංගවල තියෙන වටිනාකම වැටහෙන්නේ නැති වෙනකොට ඒ මට්ටමට අපේ ප්‍රඥාව වැඩිලා නැති වෙනකොට අපිට වැටහෙන්නේම අර භෞතිකත්වය ගැන විතරයි. එතකොට ප්‍රඥාව අඩුවෙන් අපේ කරුණාව විහිදෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි ලෝකයා වැඩි හරියක් දකින ස්වභාවය. ඒක වැරද්දක් නෙමෙයි. අපි ඒ දරුවාට ටිකෙන් ටික දැනුවත් කරන්නට අනුක්‍රමයෙන් උත්සාහ කිරීමයි කළ යුත්තේ. ඒ ප්‍රශ්න කරන එකට බාධා කරන්න හෝ එහෙම නැත්නම් නිග්‍රහ කරන්න යන එක ගැටෙන එක නෙමෙයි. ටිකෙන් ටික අවබෝධ කරන්න හිතවත්ව යම් උපායක් යොදන එක තමයි කළ යුත්තේ.